තෙරවරු අද පියවර සටහන්.
මහා බෝධිසත්වයන් වහන්සේ දුක්ඛාර සත්‍ය දැකලා නෙමෙයි අදිෂ්ඨාන කරේ. අදිෂ්ඨාන පාරමිතාව විරු ඒක කළා නෙමෙයි. ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස දේවල් කරන්න ඔබට අදිෂ්ඨානි අදිෂ්ඨාන ශක්තිය ඕන. ඒ අදිෂ්ඨාන ශක්තිය ලැබෙන්න නම් ඔබේ නිවන කෙරෙහි තව තව තමන්ගේ අරමුණ කෙරෙහි බෝධිය කෙරෙහි ප්‍රසාද හිත් ජනිත කරගන්න. ඔබගේ බෝධිය සාක්ෂාත් කර ගැනීමටත් ඔබ අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න. ඒක පුරුදු කරන්න පිඟුතුන්. නිතර නිතර යාවත් කාලින කරගන්න. පොඩ පොඩ තමයි කරන්න පුළුවන් ඒක. පොඩි තැනින් ඔබ පටන් ගන්න. තව කෙනෙකුට කේන්ති ගියාම ගහන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්. කේන්ති ගියාම තව කෙනෙකුට බනින්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්. හොඳට මතක තියාගන්න. ඉෂ්ටාර්ථය කෙරෙහි පිහිටලා ඉන්න එක තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ.
එන්න එතර වෙච්ච උත්තමින් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි එතෙර ගැන තෙරවරු
නමෝ නමෝ බුද්ධ දිවා කරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාක්‍ය නන් දනාය
ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, තිරභාවයට පත් වෙන්නට යන ගමන් මගේ අපි පාරමිතා ගැන සාකච්ඡා කරන්නට යෙදුණා. එහිදී අපි ගිය සතියේ අදිත්තාන පාරමිතාව ගැන බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන්නටත් යෙදුණා. ඒ වගේම අපි මේ සතියෙත් අදිත්තාන පාරමිතාව ගැන තව දුරටත් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට පුංචි මතක් කිරීමක් කරන්න අදිෂ්ඨාන පාරමිතාව ගැන. අදිෂ්ඨාන පාරමිතාව කියලා කියන්නේ පින්වතුනි මේ බෝධිත්‍රය ඇතුළෙන් යම්කිසි බෝධියක් උදෙසා ඉෂ්ටාර්ථය, එහෙම නැත්නම් ඉෂ්ටාර්ථයේ විදිහට අපි උදෙන්දි ගන්නෙ තමන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධිය. ඒ බෝධියේ උදෙසා තමන්ගේ හිත පිහිටෝලා තියාගන්නවා. අරමුණ කෙරෙහි පිහිටලා ඉන්නවා. ඔන්න ඔකට කියනවා අදිත්‍යානය කියලා. එතකොට ඒක පාරමිතාවක් වෙන්නේ අරමුණ විදිහට බෝධිත්‍රය තුළින් යම්කිසි බෝධියක් ප්‍රාර්ථනා කරනවා නම් තමයි. ඒ වගේම පින්වතුනි මේ අදිත්‍යාන පාරමිතාව පුරන්න හොඳ හේතුවක් තියෙන්න ඕනේ කියලා කිව්වා. ඒ කියන්නේ මනුස්සෙක් යම්කිසි දෙයක් කෙරෙහි, යම්කිසි අරමුණක් කෙරෙහි, එහෙම නැත්නම් යම්කිසි දෙයක් සාක්ෂාත් කර ගැනීම පිණිස අදිෂ්ඨාන කරන්න හේතුවක් තියෙන්න ඕනේ. නිකම්ම දේවල් අදිෂ්ඨාන කරන්නේ නැහැ. එහෙනම් ඒ අදිෂ්ඨානයට උදව් වෙන මොනවා හරි දෘෂ්ටි ලැබෙන්නට ඕනි. එහෙනම් මේ නිවන සාක්ෂාත් කරගෙන යන ගමනේදී නිවන කරගන්නවා කියලා, බෝධිය සාක්ෂාත් කරගන්නවා කියලා එදා දැඩි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්න හොඳම හේතුව තමයි පින්වතුනි දුක්ඛ ආර්ය සත්‍ය දකින්න එක. එහෙම නැත්නම් සම්මා දිට්ඨියටපත් වෙන එක. ඒ සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාට අපි කියනවා නියත වූ සම්බෝධි පරායනයි කියලා. ඒකේනාව නවත්තන්න කාටවත් බෑ. ඒකේනා ඒකාන්ත වශයෙන්ම බෝධිය සාක්ෂාත් කරගෙනම තමයි පස්ස බලන්නේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දැකීම තමයි හොඳම හේතුව වෙන්නේ. නමුත් එතනින් මෙහාට ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේ දුක්ඛාරය සත්‍ය දැකලා නෙමෙයි අදිෂ්ඨාන කරේ. අදිෂ්ඨාන පාරමිතාව විරු ඒක කළා නෙමෙයි. මොකද දුක්ඛාරය සත්‍ය දැක්කා නම් යමෙක් ඒක නා සෝතාපන්නයි. එහෙම වුණොත් තාප බුදු වෙන්නේ නැහැ. නමුත් එතනින් මෙහාට තව හේතු තියෙනවා ගොඩාක් මේ නිවන සාක්ෂාත් කරගන්න ඕනේ කියන එක අදිෂ්ඨාන කරන්න. අපි බලමු අන්නේ හේතු කාරණා මොනවද කියලා. අන්නේ හේතුන් ඔබට දැක ගන්න පුළුවන් නම් ඔබට පුළුවන් ටික ටික මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය තව තව බලවත් කරගන්න, තව තව පූර්ණය කරගන්න, තව තව අරමුණ කෙරෙහි පිහිටලා ඉන්න. මොනවද මේ හේතු? හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි, ඔබ ඔබේ ජීවිතයේ යම් යම් දේවල් සාක්ෂාත් කරගන්න අදිෂ්ඨාන කරනකොට අන්න ඒවට හොඳ හේතු තිබුණා. නිකම්ම මේ දැන් මම දොස්තර කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරා කියලා හිතන්නකෝ. මම හොඳ බිස්නස්මන් කෙනෙක් වෙනවා, මම හොඳ නළුවෙක් වෙනවා, මම හොඳ නිලියක් වෙනවා, මම හොඳ මොඩල් කෙනෙක් වෙනවා, මම හොඳ ක්‍රීඩකයෙක් වෙනවා, ඔය වගේ අදිෂ්ඨාන තියන්නේ නැති. ඇයි ඒ අදිෂ්ඨාන තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඒ අදිෂ්ඨාන තියන්න ඔබ මොනවා හරි හොඳ හේතු දැක්කා. ඒ අරමුණ සම්බන්ධව යහපත් වූ හේතු දැක්කා. ඒ අරමුණට වටිනාකමක් දෙන්න ලැබෙන හේතු දැක්කා. දොස්තර කෙනෙක් වෙනවා කියලා අදිෂ්ඨාන තියපු කෙනාට ලැබුණ හොඳ හේතු. හේතු හෙවත් හොඳ දෘෂ්ටි ටිකක් ලැබුණා. දොස්තරකම හොඳයි කියලා. එයා ඉස්පිරිතාලේට යනකොට, හොස්පිටල් එකකට යනකොට එයා දැක්කා දොස්තර නෝනා කෙනෙක් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන විදිය. බොහෝම කරුණාවෙන් කතා බහ කරනවා. අසනීප තත්ත්වයන් ගැන හොයලා බලනවා. බොහොම කරුණාවෙන් ඒ ලෙඩ්ඩුන්ට උදව්පදව් කරනවා දකින්න. එයා ගැන හොයලා බලලා එයාට ප්‍රතිකාර කරනවා දකින්න. ඒක දැක්කහම ඒ දකින කෙනාගේ හිතේ බොහොම ප්‍රසාදයක් හටගන්නවා. බොහොම ලොකු ප්‍රසාදයක් හටගන්නවා. ඒ වගේම හිතෙනවා Tamanටත් එහෙම ලෙඩ්ඩුන්ට උදව් කරන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ වගේම ලෝකයා කතා කරනවා මේ වෛද්‍ය වෘත්තිය බොහොම ඉහළ එකක් විදිහට. ගොඩාක් පින් කරගන්න පුළුවන් වෘත්තියක් විදිහට. ගොඩාක් අය ගරු කරනවා ඒ තනතුරට. ඒවා තමයි ඇහෙන්නේ දකින්න ලැබෙන්නේ මේ කිනාට. ඒ වගේම අමුගක් හෝ අනතුරක් වෙලා ලෙඩක් රෝගයක් හැදිලා ඒ කිනාට ප්‍රතිකාර කරලා ඒ කිනාව සුවයටපත් වුණාට පස්සේ ඒ සුවයටපත් වෙච්ච රෝගීන් ඒ දොස්තර මහත්තයාට හෝ ඒ දොස්තර නෝනට පින් දෙනවා දකින්නවා. මාව බේරගත්තට මගේ ජීවිතේ බේරගත්තට ගොඩාක් පින් කියලා පින් දෙනවා දකින්නවා. ඔන්න ඔය වගේ සිද්ධීන් දකින්න. ඒ සිද්ධීන් දැක්කට පස්සේ හරිම වෛද්‍යවරයෙක් කෙරෙහි එහෙම නැත්නම් වේද මහත්තයෙක් කෙරෙහි බොහොම ප්‍රසාද හිතක් මේ කෙනාගේ හිතේ යම් පුද්ගලයෙකුගේ හිතේ ජනිත වෙනවා. අන්න එහෙම ජනිත වුණාට පස්සේ මේ කෙනාට හිතෙනවා මටත් එහෙම කරන්න තිබුණා නම් හොඳයි. මටත් ඒ වගේ වෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මටත් මේ ලෙඩුම සුවපත් කරන්න පුළුවන් නම් හොඳයි. දකින්නවා බොහොම දුකකට කරදරයකට පත් වෙලා තියෙන ලෙඩුම මිනිසුන්ව දකින්න. ඒ අයව සුවපත් කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. අන්න එහෙම හිතිලා ඒ වගේ මහා ලොකු ප්‍රසාද හිතක් ඇති වෙනවා මේ වෛද්‍ය වෘත්තිය කෙරෙහි. අන්න එහෙම ප්‍රසාද හිතක් ඇති වෙලා එයා අදිස්ථානයක් ගන්නවා. ඒ ප්‍රසාදය ඇති වෙච්ච වෙලාවේ තමයි එයා ඒකට කැමති වෙලා ඒ කෙරෙහි අදිස්ථාන කරන්නේ. මමත් දොස්තරවරයෙක් වෙනවා. මමත් දොස්තර කෙනෙක් වෙනවා. අන්න එහෙම අදිස්ථාන තියා ගන්නවා. ඔය තියෙන්නේ ගත්ත පළවෙනි අදිස්ථානේ. ඒකට හොඳ හේතුවක් තිබ්බා. ඒ වගේම හොඳ හිතේ හොඳ ප්‍රසාදයක් තිබුණා. අන්න එහෙම බොහොම චිත්ත ප්‍රසාදයක් ඇති වෙච්ච වෙලාවට හිතේ බොහොම පැහැදීමක් ඇති වෙච්ච වෙලාවට තමයි පිංගුතුනි මේ කියන අදිස්ථානයන් තියන්න පහසු වෙන්නේ සහ උදව් වෙන්නේ. සහ ඒ තියෙන අදිස්ථානයන් හිත කොච්චර කොපමණ ප්‍රමාණයකට ප්‍රීතියටපත් වෙලා තියෙනවද, පැහැදිලා තියෙනවද, ප්‍රමෝදයටපත් වෙලා තියෙනවද කියන කාරණාව මත තමයි පිංගුතුනි මේ තියෙන අදිස්ථානයන් කොච්චර බලවත්ද කියලා කියන්න පුළුවන්. ගොඩාක් හිතේ හිත ප්‍රමෝදයටපත් වෙලා තියෙන හිත පීතියකටපත් වෙලා තියෙන වෙලාවක තියෙන අදිස්ථාන බොහොම බලවත් තියෙනවා. ඔහේ අකාමකාගිය කම්මැලිකමට අවස්ථාවල තියෙන අදිස්ථාන වගේ නෙමෙයි. එහෙනම් අර දොස්තර කෙනෙක් වෙනවා කියලා අදිස්ථාන කරන කෙනත් අන්න ඒ වගේ බොහොම හිත පීතියකට ප්‍රමෝදයකටපත් වෙච්ච ඒ සම්බන්ධව ප්‍රසාදයකටපත් වෙච්ච හිතකින් තමයි මේ කියන අදිස්ථානය තිබ්බි. ඔය තියෙන්නේ පින්වතුනි අදිස්ථානයට හේතු කාරණා. ඉතින් නැවත නැවතත් ඒ හේතු සිහිපත් කරලා ඒ අදිස්ථානය වර්ධනය කරලා වර්ධනය කරගන්න වැඩපිළිවෙළක් තමයි තියෙන්නේ. ස්ථාර්ථේ සිද්ධ කරගන්න කම්ම. ඒකෙම පිහිටලා ඉන්නවා. අගහිඟකම් එන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්, අමාරුකම් එන්න පුළුවන්. ඒ හැම එකක්ම තමන් ඒ හැම දෙයකටම මූණ දීලා ඒ හැම දෙයක්ම ජය ගන්න ශක්තිය ලැබෙනවා මේ අදිස්ථානය නිසා. ඒ අදිස්ථානය සිහිපත් කරනකොට නැවත තමන්ගේ හිත ප්‍රසාදයටපත් වෙන්න තෝරන ඒ සම්බන්ධව. එහෙනම් ඒ සම්බන්ධව ප්‍රසාදයටපත් වෙන්න නම් ඒ සම්බන්ධව දැකලා තිබිච්ච ප්‍රසාද හේතු කාරණා තියෙන්න ඕන. ඒව තමයි අර කලින් දැක්කේ. ඒ ප්‍රසාදය නිසා නැවත නැවත ඒ අදිස්ථානේ යාවත් කාලීන කරගන්න පුළුවන්. ඒ කියන්නේ අප්ඩේට් කරගන්න. අදිස්ථානේ අප්ඩේට් කරගන්න. යාවත් කාලීන කරගන්න. එහෙම තමයි මේ අදිස්ථානේ පාරමිතාවක් විදිහට පුරාගෙන ඉන්නේ. මම ওই ලෝකේ තියෙන එක හේතුවක් ගැන කිව්වේ. මං ක්‍රීඩකයෙක් වෙන්න අදිස්ථාන කරගන්න දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න. එහෙම නැත්නම් දක්ෂ ක්‍රිකට් කෙනෙක් වෙන්න අදිෂ්ඨාන කරනවා. ඔන්න බලන්න. ඒකටත් හොඳ හේතුවක් තියෙනවා. මේ ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා මම මේ පෙන්වන්නේ ඔබට මේ අදිෂ්ඨානයන් තියන්න හේතු වෙන කාරණා. දෙකිනෙක් දකින්නවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා ඉන්න ක්‍රීඩකයෙක්ව දකින්න. ඒ කෙනා කොහොමද ඒ කරුණු කටයුතු කරන්නේ කියලා දකින්න. ඒ කෙනා සෙල්ලම් කරන හැටි දකින්න. ඒව ගැන තව හොයනවා. තව තව දේවල් දැනගන්න පුළුවන් වෙනවා. එයා කොච්චර දක්ෂ විදිහට මේ දේවල් පුරුදු පුහුණු වුණාද කියන එක ගැන කියනවා. එයාගේ ජීවිත කතාව ගැන කියනවා. මේ වහනවා. එයා මේ ක්‍රිකට් ක්‍රීඩාව බොහොම හොඳට ප්‍රගුණ කළා. ඒ ක්‍රීඩාව තව අයට කියලා දෙන හැම ගැන ඒ කෙනාට අනිත් මිනිස්සු ගරු කරනේම දකින්න. රටට කීර්ති නාමයක් ගෙනල්ලා දෙන එක ගැන දකින්න. මුළු රටම ඒ අයට ගෞරව කරනවා දකින්න. බොහෝ අය කතා කරනවා අපේ කොල්ලෝ මෙහෙමයි අපේ සිංහයෝ ආදී වශයෙන් කියලා කතා කරනවා. ඒ අය වෙනුවෙන් ගීත නිර්මාණය කරනවා. මම මේ කියන්නේ ඒවා හොඳයිද නරකයිද කියලා නෙමෙයි පින්දුනි, මේ අදිෂ්ඨානයක් ඇති වෙන හැටි කෙනෙක්ගේ හිතේ. මම ක්‍රිකට් ගහන එක හොඳයි කියන්නේත් නැහැ නරකයි කියන්නේත්. ඉතින් අන්න එහෙම දේවල් අහන්න දකින්න ලැබෙන කෙනාගේ හිතේ බොහොම අභිමානයක් ඇති වෙලා ඒ පුද්ගලයා කෙනෙක් දෙයාටත් හිතේ බොහොම ප්‍රසාදයක් ජනිත වෙනවා. මටත් එහෙම කරන්න තිබුණා නම් හොඳයි කිය. එහෙම හිතවිල්ලක් එනවා. අන්නේ හිතවිල්ල තමයි පින්වුතුනේ අදිෂ්ඨානයක් බවට පත් වෙන්නේ. තමන්ගේ හිතේ ප්‍රසාදය කොච්චර දුරට තියෙනවද කියන එකමත් ඒකේන අදිෂ්ඨාන කරනවා. තමත් ක්‍රිකට කෙනෙක් වෙනවා කියලා. යොන්නොහම තමයි පින්වුතුනේ අදිෂ්ඨානයක් නැති වෙන්නේ. ඒ වගේම තමයි මේ නිවන් මාගත් මේ බෝධියක් සාක්ෂාත් කරගන්න යන ගමනත් ওই විදිහමයි පින්නේ. නිකම්ම නිකන් නිවන කරගන්න ආය කියලා ඉබේ හිතුවිලි පහළ වෙන්නේ නැහැ පින්නේ. ඒවට හොඳ හේතු තියෙන්න ඕනේ. ඔබ අරිහතුන් වහන්සේලාගේ චරිතාපදාන කතා කියවලා තියෙනවා නම් උන්වහන්සේලා ඒ ශ්‍රාවක බෝධීන් අදිෂ්ඨාන කරපු හැටි ඒ පොත්වල තියෙනවා කිය. උන්වහන්සේලා දකින්නවා පින්වුතුනි තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාට නොඑක් ආකාරයේ අග්‍රස්ථාන පූජා කරනවා, අග්‍රස්ථාන ලැබලා දෙනවා. එක් භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ අග්‍රස්ථාන ලැබලා දෙනවා. මගේ ශාසනේ මෙන්න මෙහෙම මෙන්න මේ දේවල් කරන අය අතුමින් මාගේ පුත්‍රයා අග්‍රස්ථානයේ තියෙනවා කියලා. ওই විදිහට අග්‍රස්ථාන දෙනවා. දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබලා දෙනවා. ඒ වගේම 이르දිපාතිහාරයේ පෑමේ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබලා දෙනවා. දූතාංගධාරයේ භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථාන ලැබලා දෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක ඒක දකින සැදැහැවත් කුල දරුවෝ ඉන්නවා. ඒ කුලදරුවෝ ඒ දේවල් දැකලා බොහොම හිත ප්‍රසාදයකට පත් කරගන්නවා. මොකද මේ දකින්නේ මේ සාමාන්‍ය සිද්ධියක් එහෙම නෙමෙයි පිටු. නිතර දකින්න ලැබෙන සිද්ධියකුත් නෙමෙයි මේ දකින්නේ. දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතරින් නග්‍රස්ථානය දුන්නා කියලා කියන අවස්ථාව පිටු. කල්ප ගෝරි ගානකට එකපාරයි සිද්ධේ. ඒ බුදුහාඳුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිත් එකපාරයි. ආයි දෙපාරක් දෙන්නෙකුට දෙන්නේ නැහැ. ඒ අවස්ථාව විතරයි. ඔබ හිතලා බලන්න ඒ අවස්ථාව මොනතරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවක්ද කියලා. ඒ වගේ අවස්ථාවන් දකින පිරිසගේ හිත් පැහැ මොනතරම් පැහැදීමකට පත් වෙනවද කියලා. මහා පුදුමාකාර ශ්‍රේෂ්ඨ අවස්ථාවල්ලේදී. මොකද ඒ ඉන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේ යමතන්නේ. උන්වහන්සේ යමතල මාගේ පුත්‍රයා කියලා කියනවා යම් භික්ෂුන් වහන්සේ නමකට. උන්වහන්සේටයි දෙන්නේ ඒ තනතුර. ඉතින් ඒවා අහන කෙනෙක් දකින්න කෙනාට පින්මුදුනේ මහා පුදුමාකාර චිත්ත ප්‍රසාදයක් හිතේ හට ගන්නවා. අනිත් එක ඒ අරිහතුන් වහන්සේ නමකටයි ඒ දෙන්නේ ඒක. ඒ අග්‍රස්ථානය. ඒ අරිහතුන් වහන්සේලාගේ තියෙන තේජස් දකින්නකොට දැකීමකින් පවා හිත මහා ප්‍රසාදයකටපත් වෙනවා. දී ඔය කියන අවස්ථාවක මේ සැදැහැවත් කුලදරුවන්ගේ හිත මහා පුදුමාකාර විදිහට ප්‍රසාදයකට පත් වෙනවා. ඒ හිත්වල මහා පුදුමාකාර ප්‍රසාදයක් ජනිත වෙනවා. ඒ වගේ මේ උත්තයන් වහන්සේලා කෙරෙහි පුදුමාකාර ගරුුණ හිත් පහළ වෙනවා. ඒ උත්තමයන්ව මහා ශ්‍රේෂ්ඨයෝ විදිහට දකිනවා. ඔය කියන දේවල් අහන්න දකින්න ලැබෙන නිසා ඒ අවස්ථාවේදී හිතෙනවා Tamanට මමත් බුද්ධ ශාසනයක දිවස්ලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබනවා කියලා හිතෙනවා. මමත් සම්බුද්ධ ශාසනයක අග්‍රස්ථානක পদවියක් ලබනවා කියලා හිතෙනවා. මටත් මුන්වහන්සේ වගේ වෙන්න තිබුණා නම් කියලා හිතෙනවා. ඔන්න ඔහොම තමයි පින්වතුනි චිත්ත ප්‍රසාදය කියන එක නැගින්නේ. ඒ නැගිච්ච චිත්ත ප්‍රසාදය කොපමණක්ද? අන්න ඒ ප්‍රමාණයට මේක නා අදිස්ථාන තියෙනවා. මමත් එහෙම කරනවා කියලා. ඒ අදිස්ථානයේ බලය කොච්චරද කියනවා නම් පින්වතුනි ඇතැම් අය සතියක් දන් දෙනවා ඒ අදිස්ථානය නිසා. ඒ වෙන්නේ බුද්ධප්පමුක මහා සංඝයාට තමන්ගේ ගෙදරට ආරාධනා කරලා සතියක් දන් දෙනවා එක දිගට. සමහරු 3 මාසයක් දන් දෙනවා, මාසයක් දන් දෙනවා. ඒ දන් දෙනවා විතරක් නෙමෙයි දිවි ඇතිතාක් පුණ්‍ය කර්මවල නිරත වෙනවා. ඒ අදිෂ්ඨානයේ බලේ. ඒ අදිෂ්ඨානයෙන්මයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඒ ඒතර අදිෂ්ඨාන බලයක් හැදෙන්න ඒ කෙනාගේ අර දැකපු දේ තුල මහ පුදුමාකාර ප්‍රසාදයක් හිතේ ජනිත වෙලා තියෙනවා. එහෙනම් ඔය අරිහතුන් වහන්සේ නමක් දැක්කහම එහෙමනම් උන්වහන්සේලා ගැන අහනකොට ඔහොමනම් ඔබ හිතලා බලන්න දුක්ඛාරය සත්‍ය දකින්නකොට මොනතරම් චිත්ත ප්‍රසාදයකට පත් වෙනවද කියලා. මේකයි දුක්ඛාරය සත්‍ය කියලා දකින්න කෙනාගේ හිතේ ප්‍රසාදය කොච්චරද කියලා ඔබ හිතලා බලන්න. හිතා ගන්නවත් බැරි වෙයි. එහෙනම් පින්වතුනි ඔන්න ඕවා තමයි පින්වතුනි හොඳ හේතු. එහෙනම් අදිස්ථානය කියන එක බලනව ගන්න ඕන නම් ඒ හේතු සිහිපත් කරන් ඔබ අද මේ වෙනකොට අදිස්ථාන කරපු කෙනෙක් වෙන්නේ නැති මේ නිවන සාක්ෂාත් කරගන්න ආය කියලා. බොහෝ වෙලාවට ශ්‍රාවක බෝධියක් ප්‍රාර්ථනා කරගෙන ඇති. ශ්‍රාවක බෝධියකට අදිස්ථාන තියලා ඇති. ඔබ ඒ වෙනුවෙන් කරුණු කටයුතු කරන කෙනෙක් වෙන්නේ නැති. ඒ වෙනුවෙන් ඔබ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරනවා ඇති. ඒ වෙනුවෙන් ඔබ පින් දහම් කරනවා ඇති. එහෙනම් ඔබගේ ඒ අදිස්ථානය තව වැඩි දියුණු කර ගැනීම පිණිස තව තවත් ඒ අරමුණ කෙරෙහි හිත ප්‍රසාදයට පත් වෙන දේවල් අහන්න, දකින්න, මෙනෙහි කරන්න, ඔය දේවල් කරන්න. ඒ දේවල් කරන්න පුළුවන් නම් තව තවත් ඔබේ අදිෂ්ඨානය බලවත් වෙනවා. මේ අදිෂ්ඨානය බලවත් වෙන ඔබ දේවල් කරන්න ඒ වෙනුවෙන් දේවල් කරනවා, තව දේවල් කරනවා, තව තව කරනවා. ප්‍රායෝගිකව ඔබට මේවා අත්දකින්න පුළුවන් පින්වල. දැන් මේ දවස්වල තෙල් නැහැ. දේශනාවට එන්න විදිහක් නැහැ. තෙල් ගහ ගන්න විදිහක් නැහැ. තෙල් පෝලිං වල ඉන්න ඕනේ. සෑහෙන දුක් කරදර විඳින්න ඕනේ. ඔබ අරමුණ ගැන සිහි කරන්න, තව තව අදිෂ්ඨාන කරන්න. එතකොට පුළුවන් ඔබට කොහොම හරි දේශනාව අහන්න ඉන්න. ඔබේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස දේවල් කරන්න ඔබට අදිෂ්ඨානී අදිස්ථාන ශක්තිය ඕනේ. මේ අදිස්ථාන ශක්තිය ලැබෙන්න නම් ඔබේ නිවන කෙරෙහි, තව තව තමන්ගේ අරමුණ කෙරෙහි, බෝධිය කෙරෙහි ප්‍රසාද හිත් ජනිත කරගන්න. තව ඒව ගැන හිතන්න. මේ නිවන සාක්ෂාත් කරපු උත්තමයෝ ගැන කියවන්න. ඒ අය ගැන අහලා දැනගන්න. තථාගතයන් වහන්සේ ගැන දැනගන්න. තථාගතයන් වහන්සේ ගැන, උන්වහන්සේගේ ගුණ ගැන මෙනෙහි කරන්න. ඒ වගේම සසරේ තියෙන භයානකත්වය ගැන සිහිපත් කරන්න. ඒ සසරෙන් අත මිදින්න ඕනේ කියන එක ගැන හිතන්න. ඔන්න ඔය ආකාරයකට ඔබට පුළුවන් මේවා තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට අත්දකින්න. ප්‍රායෝගික ජීවිතය තුළින් අත්දකින්න. තමන්ට එන අපහසුතාවයන්, තමන්ගේ නිවන් මඟ මේ සාක්ෂාත් කරගෙන යන්න ඔබ කරගත් අදිෂ්ඨානයන් පූර්ණේ කරගෙන යන්න බාධාවල් මතුවෙනකොට ඒව අත්දකින්න පුළුවන් ජීවිතේ. අපහසුතාවයන් එනවා හැම කෙනාටම. නොඑක් ආකාරයේ අපහසුතාවයන් එනවා. දානයක් දෙන්න හිතෙනවා. දානයක් දෙන්න ඕනේ කියලා අදිෂ්ඨානත් කරනවා. හැබැයි නොඑක් අඟහිඟකම් එනවා. අපහසුතාවයන් එනවා. ඒ වෙලාවල් වලදී ඔබ කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක කල්පනා කරලා බලන්න. ඔබට බොහොම ශ්‍රේෂ්ඨ මිනිසු දන් දීපු ආකාරයන් ගැන අහන්න, කියවලා බලන්න. එතකොට ඔබේ ওই අදිස්ථානෙට තව අලුත් පණක් ලැබේ. ඔබට අමාරුකම් අගහිගකම් එනකොට ඒ අමාරුකම් අගහිගකම් ආපු උත්තමිය කොහොමද දන් දුන්නේ කියලා කියවලා බලන්න. අනේ පිටු සිතුතුමාට තමන්ගේ තියෙන ධන නිදානයන් ඔක්කොම හිඳිලා යනකොට එතුමා කොහොමද දන් දුන්නේ කියලා, එතුමා ඒව නවත්තන්නේ නැතුව දන් දීපු හැටි, කාඩි හොදී බතුයි හරි දන් දීපු හැටි කල්පනා කරලා බලන්න. ඒ වගේ උන්නා ඒ උත්තමිය ගැන කියවලා බලන්න. අනේ එතකොට ඔබට මේ මහා ගුණයන් ගැන, මේ නිවන සාක්ෂාත් කර ගැනීම ගැන, මේ දාණය ගැන බොහෝ ප්‍රසාද හිත් ඇති වේ. ඒ ප්‍රසාද හිත් ඇති වෙනකොට ඔය අදිස්ථානය තව බලනැන් විලා ඒ. එහෙනම් පළමුව ගත්ත අදිස්ථානය වගේ නෙමෙයි, අගහිඟ කමුකුත් ඇහිලා පොඩි අමාරුකම් ඇවිල්ලා ඒ අවස්ථාවන්වලදීත් තමන්ගේ අදිස්ථානය යාවත් කාලීන කරගත්තා, අප්ඩේට් කරගත්තා, වැඩි දියුණු කරගත්තා. ඒ කියන්නේ තමන්ගේ අරමුණ කෙරෙහිම තව දුරටත් පිහිටියා. මේ වගේ ප්‍රශ්නයක් ආවත් සැලෙන්නේ නැහැ කියන තැන ඉන්නේ දැන්. ඔය විදිහට තමයි පින්වතුනි මේ අදිෂ්ඨානීය පාරමිතාවක් විදිහට පුරාගෙන ඉන්නේ. ඔබගේ ජීවිතය තුළින්ම මේවා අත්දකින්න පුළුවන් දේවල්. එහෙනම් ඔන්න ඔය කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන අයට තමයි පින්වතුනි බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඔය ඔබට කිව්වේ මේ නිවනට උපනිෂ්‍රේ වෙන දහම් ගොඩ නගා ගන්න විදිය, කර ගන්න විදිය. දානයක් දෙනවා කියලා කියන්නේ මේ නිවනට උපනිෂ්‍රේ වෙන දහමක් කියන එක. බොහෝ පිං රැස් වෙන දහමක්. දීක කරගන්න ඔබට අධිෂ්ඨාන ශක්තිය ඕනේ. නිකන් කරගන්න බෑ. සීලයක් රකින්නවා කියලා කියන්නේ නිකන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට අධිෂ්ඨාන ශක්තිය ඕනේ. ඒ අධිෂ්ඨාන ශක්තිය නැතුව ඒ සීලය බොහෝ කාලයක් රැකගෙන යන්න බෑ. බොහොම ටික දුහයි. එක්ක දවසයි, එහෙම නැත්නම් පැයයි. අද දවස මම මෙහෙම කරන්නේ නැහැ කියලා හිතාගත්තට සමහරලාට ඒක ටික වෙලාවකින් ඒ තරම් ඉවසගෙන ඉන්න බෑ. හේතුව අධිෂ්ඨාන ශක්තිය එච්චර බලවත් නැහැ. අධිෂ්ඨාන ශක්තිය බලවත් කරගන්න උත්සාහ ගත්තේ නැහැ. අධිෂ්ඨාන ශක්තිය බලවත් වෙන්න නම් සීලයේ අනුහස් දකින්නට ඕනේ. සීලයේ අනුහස් දකින්නට ඕනේ. ඒ වගේම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සිල් ගත්ත උත්තමයෝ හිටියා. සීලය රැකපු උත්තමයෝ හිටියා. අන්න ඒ අය ගැන කියවලා බලන්නට ඕනේ. එහෙම සීලයක් දිවිහිමියෙන් රැකපු උත්තමයෝ ගැන අහන් ලැබෙනවා නම්, කියවන ලැබෙනවා නම්, දැනගන්න ලැබෙනවා නම් ඔබට සීලයක් රකින්න එක ගැන බොහොම චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. අන්න ඒ චිත්ත ප්‍රසාදය නිසා ඔබගත් අධිෂ්ඨානය තව තව බලවත් කරගන්න පුළුවන් වෙනවා. ඔබට යම් අපහසුතාවයන් එනවා, අමාරුකම් එනවා, ඉවසගෙන ඉන්න බෑ, අමාරුයි. අනේ වෙලාවේදී මේවා කියන විදිහට චිත්ත ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම් සීලය කෙරෙහි, සීලය රකින්න උත්තමයන් වහන්සේලා කෙරෙහි, උන්වහන්සේලාගේ කැපකිරීම කෙරෙහි අනේ එතකොට පුළුවන් ඔබට මේ අදිෂ්ඨානය තව තව බලවත් කරගන්න. මේ සීලය කෙරෙහි පිහිටලා ඉන්න. සීලයේහි පිහිටලා ඉන්න. ওই හැම දෙයකින්ම ටික ටික සිද්ධ වෙන්නේ තමන්ගේ බෝධියට ලං වෙන එක. හැම කාරණාවකදීම අදිෂ්ඨානය කියන එක බොහොම උදව් උපකාර වෙනවා. ඒක මේ වෙනකොට ඔබ අත්දැකලා ඇති. ඔබගේ ජීවිතයේ තුලින්ම ඔබ අත්දැකලා ඇති. මේ අත්දැකපු දේවල් වලින්ම ඔබ පාඩම් ඉගෙන ගන්න. ඒ පාඩම් ඉගෙනගෙන ඔබගේ නිවන සාක්ෂාත් කරගෙන යන ගමනට ඒ දේවල් එකතු කරගන්න. නිකම්ම නිකන් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අදිෂ්ඨානය කියන එක නිකම්ම නිකන් හිතේ ඇති වෙන්නේ නැහැ. ඒවට ඔබ උනන්දු වෙන්න ඕනේ. අදිෂ්ඨානය දියුණු කරගන්න උනන්දු වෙනවා. ඒකයි කලින් උත්තර සඳහන් කරේ එකපාරක් හිතුවා කියලා අදිෂ්ඨානය පූර්ණ වෙන්නේ නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ නැහැ එකපාරක් හිතුවා කියලා. ඒ හිතපු තප්පරේම ඊළඟ මොහොතේම ඕක අමතක වෙලා යන්න පුළුවන්. එහෙනම් ඒව නිවත නැවත ගත්තු අදිෂ්ඨානයන් යාවත් කාලීන වෙන්න ඕන. එහෙනම් පින්වතුනි, දානයක් දෙනකොට, ඒ වගේම සීලයක් රකින්නකොට, ඒ වගේම කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්න උත්සාහ කරනකොට, ඔය කියන හැම අවස්ථාවකදීම මේ කියන අදිෂ්ඨානය තියෙන්නටම ඕනේ. හිතලා බලන්නකෝ පින්වතුනි, නෙකම පාරමිතා පුරන අවලාවේදී, එහෙම නැත්නම් මේ කාමයෙන් වෙන් වෙලා කටයුතු කරනවා කියලා කියන අවස්ථාවේදී මොනතරම් අදිෂ්ඨානයකින් කටයුතු කරන්න ඕනද කියලා ඔබ ගැන හිතලා බලන්න. මේ අදිෂ්ඨානය කියන එක නිස්සය දහම් වඩාගෙන යන්නත් කොච්චර උදව් වෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඔබ බලන්න, කාමයෙන් වෙන් වෙලා කරුණු කටයුතු කරන්න ගියොත් ඔබට කොච්චර අපහසුද කියලා, කොච්චර අමාරුවක් දැනෙනවද කියලා. ඒවා එකපාරටම දේවල් වලින් වෙන් වෙලා ඉන්න පුළුවන්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. නිතර සිහියලවාගෙන ජීවත් වෙනවා කියන එක කොච්චර අමාරුද කියලා බලන්න. ඒවට අදිස්ථානිය ඕනේ නැද්ද කියලා කල්පනා කරලා බලන්න. ඔබට පුළුවන් නොඑක් නොඑක් උපක්‍රම කරන්න මේ අදිෂ්ඨානයේ බල නැංගෙන විදිය. මම ඔබට උදාහරණ කතාවක් කියන්න. එක හාමුදුරන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම තමයි උන්වහන්සේගේ නමක් අට බැඳුන ඇත්තටම ගංගාතීරිය තෙරුන් වහන්සේ කියලා. ඒකට හේතුව තමයි උන්වහන්සේ ගංගතෙරක තමයි වැඩවාසය කළේ. උන්වහන්සේ මේ ගංගතෙරේ වාසය කරයේ උන්වහන්සේට තිබුණ පින්වතුනි තල් අතු තුනකින් කරගත්ත කුටියක්. තල් අතු තුනක් අරගෙන අහුරගත්ත එකක් තමයි තිබුණේ. ඒක තමයි උන්වහන්සේගේ කුටිය. ඒ වගේම උන්වහන්සේට පාත්‍රයේට තිබුණේ සොහොන්වල, ඒ කාලේ සොහොන්වල ගිනි නිවන්න ගත්තු මැටි භාජනයක්. ඒ වගේම උන්වහන්සේට තිබුණේ පාංශුකූලික චීවරයක්. පාංශුකූල චීවරයක් කියලා කියන්නේ ඔය වීසි කරලා දාන රෙදි කෑලි හොයාගෙන මහාගත්තු සිවුරක්, පඳු ගහගත්තු සිවුරක්. ඉතින් ඔය ස්වාමීන් වහන්සේ ඒ ගංගතෙරේ වසන වාසය කරන නිසා උන්වහන්සේට උන්වහන්සේව හැඳින්නෙව්වේ ගංගාතීරයේ තෙරුන් වහන්සේ කියලා. ඒ උන්වහන්සේ මග වඩාගෙන කරුණු කටයුතු කරගෙන එනවා. එහෙම කරද්දී උන්වහන්සේ එක අවස්ථාවක අදිෂ්ඨානයක් තියෙනවා. මේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න බොහෝම උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කරන මහාඳුරු කෙනෙක්. උන්වහන්සේ අදිෂ්ඨානයක් තියෙනවා. මං අරිහත්ත්වයේ සාක්ෂාත් වෙනකම් කිසිම කෙනෙක් එක කතා කරන්නේ නැහැ කියලා. කායිකව කතා කරන්නේ නැහැ කියලා. ඔය දින අදිෂ්ඨානේ. උන්වහන්සේ අදිෂ්ඨානේ ඒ විදිහටම ආරක්ෂා කරගෙන එනවා. පළවෙනි අවුරුද්ද ගත වෙනවා. වචනයක්වත් කතා කරන්නේ නැහැ. දෙවෙනි අවුරුද්ද ගත වෙනවා. දෙවෙනි අවුරුද්ද ගත වෙනකොට එක උපාසිකාවකට හිතෙනවා මුන්නාන්සේව පරීක්ෂා කරන්න. මුන්නාන්සේ කතා කරන්නේ නැත්තේ මුන්නාන්සේ ගුරුද දන්නේ නැහැ කියලා හිතලා උග පරීක්ෂා කරන්න ඕනේ කියලා. මොකද පින්නපාතේ වැඩියත් කතා කරන්නේ නැහැ. ඉතින් මේ උපාසිකාව මොකද කරන්නේ? කිරිවක් කරනවා පාත්‍රයට. නවත්තන්නේ නැතුවම වක් කරනවා. උන්වහන්සේ අතින් සංඥා කරනවා ඇති කියලා. නමුත් අර උපාසිකාව ඒක දැක්කේ නෑ වගේ, ඒක තේරෙන්නේ නෑ වගේ ආහමඳුරන් වහන්සේව පරීක්ෂා කරන්න ඕන නිසා දිගටම වක් කරනවා, කිටි වක් කරනවා. යන්නේ ඒ අවස්ථාවේදී උන්වහන්සේ ඇත නැගණිය කියන වචනේ විතරක් කියනවා. එච්චරයි ඒ අවුරුදු දෙකේම කතා කරලා තියෙන්නේ. තුන්වෙනි අවුරුද්දේදී උන්වහන්සේ බොහෝ වීරයෙන් කරුණු කටයුතු කරලා මග වඩලා සියලු මෝහ ස්කන්ධයන් බිඳලා දානවා. අරිහත්ත්වය සාක්ෂාත් කරගන්නවා. ඒ අරිහත්ත්වය සාක්ෂාත් කරගත්තු අවස්ථාවේ උන්වහන්සේ උදානයක් කියනවා. උන්වහන්සේ මුින් පිට වෙන්නේ උදානයක්, උදාන වාක්‍යයක්, ඒ ප්‍රීති වාක්‍යය. ඒ ප්‍රීති වාක්‍යය තියෙන්නේ පිංගුතුනි. මගේ නිවහන උනේ තල්ලතු තුනකින් කරවගත්ත කුටියක්. මගේ පාත්‍රයේ උනේ සොහොන් ගිනි නිවන මැටි බඳුනක්. මට තිබුණේ පාංශු කූලික චීවරයක්. දෑ අවුරුද්දකට මම කතා කරේ එකම එක වචනයක් විතරයි. තුන්වෙනි අවුරුද්දේ සියලු මෝහස්කන්ධයන් බිඳලා දාලා මම අරිහත්ත්වයේ සාක්ෂාත් කළා කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේගේ උදානිය කියන්නේ මොනවද? ඕක තමයි කතාව. නමුත් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මේවා බොහොම බුද්ධිමත් තේරුම් බේරුම් කරගන්න බින්දුනේ. අදිස්ථාන කලේ කතා කරන්නේ නැහැ කියන එක වුණාට ඒ අදිස්ථානයේ ඇතුලේ තව කාරණාවන් ගොඩක් තිබුණා. කතා කරන්නේ නැතුව හිටියට නිවන හම්බෙන්නේ නැති බව ඔබට හොඳටම තේරෙනවා නේද? අපි මේ දකින්න කෝණේ මම මේ කියන්නේ ඔබට. කැමති අයට කැමති විදිහට දකින්න පුළුවන් මේවා. නමුත් අපි දකින්නේ මේ තුල කොහොමද නිවන සාක්ෂාත් කරගත්තේ කියලා. බෝධිය පිණිස මේ අදිෂ්ඨානය කොහොමද උදා වුණේ කියලා තමයි අපි දකින්න උත්සාහ ගන්න. දියවස්සේ දකින්නකොට දැනෙන දේවල් තමයි මේ කියන්නේ. ඉතින් උන්වහන්සේ කතා කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරාට පස්සේ ඒකෙන් විතරක් නිවන සාක්ෂාත් වෙන්නේ නැහැ. කතා කරන්නේ තුයි කියලා නිවන් හම්බෙන්නේ නැහැ නේ. එහෙනම් ගොළුයි තමයි සේට්ටම කලින් නිවන් දකින්නේ. එහෙම වෙලා නැහැ නේ. එහෙනම් උන්වහන්සේගේ ඒ අදිෂ්ඨානයත් එක්කම තව අදිෂ්ඨානයක් ඒකාන්ත වශයෙන්ම තියෙන්න ඇති. මොකද්ද ඒ? උන්වහන්සේ නිකන් නෙමෙයි අදිෂ්ඨාන දෙන්නේ. අරිහත්ත්වයේ සාක්ෂාත් වෙනකන් කතා කරන්නේ. එහෙනම් උන්වහන්සේට කතා කරන්න හිතෙන වෙලාවල් වලදී මොකද්ද සිහිපත් වෙලා එන්නේ නැත්තේ? මං තාම අරිහත්ත්වයේ සාක්ෂාත් කළේ නෑ නේ කියලා තමයි සිහිපත් වෙලා එන්නේ. දැන් කීවතාවක් ඔක සිහිපත් වෙනවද කියලා බලන්න ඔබට ඕනම් පරික්ෂණයක් කරලා බලන්න පුළුවන්. ඒ තමයි ඔබ හිතා ගන්නවා දවසක් පුරා දවසක් කතා කරන්නේ නැහැ කායකවත් කියලා. වචනයක් කතා කරන්නේ නැහැ කියලා හිතා ගන්න. හිතාගෙන ඉවරලා ඉන්න. කැලේ පැල්ල දුවන්න ඕනේ නැහැ. ඉන්නවා අනිත් කිරිසත් එක්ක ඉන්න. ඉතින් ඇවිල්ලා අහනවා අර යහනවත් ප්‍රශ්නයක් අහනවා. උත්තර දෙන්නේ නැහැ. තව එක්කෙනෙක් කොහොමද කියලා අහනවා උත්තර දෙන්නේ. තව එක්කෙනෙක් අහන කොහොමද දැක්කේ කොහොමද නංගි කෝල් එකක් එනවා මොකද කරන්නේ උත්තර දෙන්නේ නැහැ. දැන් මේ ඔබට කරන්න කොහොමත් ප්‍රායෝගික නෑ. ආදුරන් වහන්සේ නමකට නම් යම් ප්‍රමාණයකට හරි පුළුවන්. ඒත් ඉතින් ලේසි පාසු නෑ. උන්වහන්සේලාත් ඒක කරගෙන යන්න අමාරු නේ. එක් අවස්ථාවකදී වචන දෙකක් කතා කරන්න පුළුවන් වුණා සිද්ධ වුණානේ. ඇයි ඒක උපාසිකාවක් පරික්ෂා කරන්න හැදුවන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේ නමක් වෙලා හිටියත් පහසු වෙන්නේ නෑ ඔය කියන කාරණාව සිද්ධ කරගන්න. මොනවා හරි දෙයක් අහනකොට කතා කරන්න ඇහුවේ නැති වුණත් කතා කරන්න මොනවා හරි මුමුණන්න හිතෙන්න පුළුවන්. ඒක කොච්චර අමාරු කාරණාවක්ද කියන එක තේරුම් ගන්න ඔබ පොඩ්ඩක් කරලා බලන්න. පරීක්ෂණේ කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි ඒක කොච්චර අමාරුද කියලා. කොච්චර ඔබට කතා කරීමේ අවශ්‍යතාවය පැන නැගෙනවද කියලා ඔබට තේරෙයි. අනේ නං අන්නේ කතා කිරීමේ අවශ්‍යතාවය පැන නැගෙන හැම අවස්ථාවකදීම උන්වහන්සේට අරිහත්ත්වය කියන එක සිහිපත් කරලා දුන්නා. කරන්න විදිහක් නැහැ. මොකද මං තාම අරිහත් වෙලා නැහැ. ඒක හේතුවක් වුණා උන්වහන්සේට තව තවත් වීරයෙන් කටයුතු කරන්න. තව තවත් ඒ අදිස්ථානයේ දෙගුණ තෙගුණ කරගන්න උදව්වක් වුණා. ඔන්න ඔය විදිහට තමයි නිස්රේ දහම් වඩාගෙන යන්න ඔය කියන දේවල් උදව්පදව් කරගන්න. මේ අදිස්ථානය වැදගත් වෙන්නේ. ඒක උදාහරණයක් ඔබට වෙන්නේ. ඒ වගේම තමයි පින්තුනි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා හිටිය පින්තුනි ගමට පින්නපාතේ වඩිනකොට කටේ වතුර පුරවගෙන ගියේ. කතා කරන්නේ නැහැ කා එක්කවත්. කටේ වතුර පුරවගෙනයි ගියේ. ආපහු විහාරයට වැඩලා තමයි කටේ තියෙන වතුර ටික අහක දාලා තමයි දාන වෙන්නේ. එහෙම අදිස්ථාන කරගෙන ගිය අය කියා. ඒ වගේම තව උතුමිය හිටියා පින්වතුනි පින්නපාති වඩිනකොට බොහොම සිහි කල්පනාවෙන් තමයි වඩින්නේ. බොහොම සිහිය පවත්වාගෙන යෝනිසෝ මානසිකාරයෙන් තමයි මේ මග වඩින්නේ. පින්නපාති වඩිනවා. යම් අවස්ථාවක මොනවා හරි රූපයක් දැකලා හෝ සද්දයක් ඇහිලා හෝ තමන්ගේ හිතුවිල්ලක් ඇහිලාදී කාම හිතක් ජනිත වුණා නම් අයෝනිසෝ මනසිකාරයකට පත් වුණා නම් උන්වහන්සේ එතනම නතර වෙනවා පිංගුතු. ඉස්සරහට අඩියක්වත් තියන්නේ නැහැ. ඒ ආපු කෙලෙස් පහ කළා දානකම්ම, ඒ ආපු කෙලෙස් යටපත් කළා දානකම්ම එතනින් හෙල්ලෙන්නේ නැහැ. සමහර දවස් තිබුණා පිංගුතුනි අමතක වෙලා යම් දුරක් ගිහිල්ලා යෝනිසෝ මනසිකාරයෙන් පිට පැනලා අයෝනිසෝ මනසිකාරයට පත් වෙලා යම් දුරක් ගිහින් නැවත ඒ බව සිහිපත් වෙනකොට, ඒ බව සිහි එලව ගන්නකොට නැවත සිහිපත් කරලා බලනවා කොයි වෙලාවෙද එහෙම වුනේ කියලා. එතකොට මෙන්න මේ ඉසව්වේදී මේ හිතුවෙන් ආවේ කියලා තේරුම් අරගෙන නැවත වඩිනවා ඒ ඉසව්වට ආපහු. නැවත එතන ඉඳන් යෝනිසෝ මනසිකාරයෙන් නැවත වඩිනවා ආපහු. ඔනොහොම අදිෂ්ඨානයෙන් කටයුතු කරා. ඒ අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න උන්වහන්සේලාට ඒ සම්බුද්ධ ශාසනයේ කෙරෙහි මහා ප්‍රසාද හිතක් ජනිත කරගන්න හිත් ඇතිවලා තිබුණා. වීරයෙන් කටයුතු කරපු උත්තමය ගැන අහන් දකින්න ලැබෙන්නේ නැති. තථාගතයන් වහන්සේ නිතර අවවාද අනුශාසනා කරන්නේ නැති ඒ වීරයන් වැඩිම පිණිස, ප්‍රසාදයේ ජනිත වීම පිණිස උන්වහන්සේ බොහෝ භික්ෂුන් වහන්සේලාට ජාතක කතාවන් දේශනා කරලා තියෙනවා. ඔබට වීරිය පාරමිතාව ගැන එහෙම කියනකොට කිව්වේ කල වීරිය ඇද්දෙද්ද කියලා අහලා භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ එදා හොම නෙමෙයි මෙන්න මෙහෙමයි කටයුතු කළේ කියලා අතීත කතාවක් දේශනා කරා. මේ වීරිය වඩා ගැනීම පිණිස. එහෙනම් අදිස්ථානය ගැනත් ඒ විදිහයි පින්තු. අදිෂ්ඨානයේ මද බවක් එහෙම දැනෙනවනම් ඒව වැඩි දියුණු වීම පිණිස ඒ අදිෂ්ඨානයන් ගැන, අදිෂ්ඨාන තියපු උත්තමය ගැන, අදිෂ්ඨානයෙන් කටයුතු කරපු උත්තමය ගැන දැනගන්නයි තියෙන්නේ, කියවන්නයි අහන්නයි තියෙන්නේ. તો ඒ විදිහට අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න සිද්ධ වුණා භික්ෂුන් වහන්සේලාට තමන්ගේ අරිහත්ත්වය සාක්ෂාත් කර ගැනීම පිණිස. ඔබගේ බෝධිය සාක්ෂාත් කර ගැනීමටත් ඔබ අදිස්ථානයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න. ඒක පුරුදු කරන්න පිංගුතු. නිතර නිතර යාවත් කාලින කරගන්න. දානයක් දෙන එක ගැන හිතලා බලන්න, අදිස්ථාන කරන්න. සීලයක් ආරක්ෂා කරන එක ගැන අදිස්ථාන කරලා බලන්න. මම පන්සිල් කඩ කරන්නේ නැහැ. මම පොයේ දවසේ දසසිල් සමාදන් වෙනවා කඩ කරන්නේ නැහැ. අදිස්ථාන කරන්න. අදිස්ථාන කරලා ඒවා ආරක්ෂා කරන්න බලන්න. මං කොහොම හරි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එනවා. මොන බාධකේ ආවත් මං නතර වෙන්නේ නැහැ. මං කොහොම හරි හැම සෙනසුරාදාකම ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. මං කොහොම හරි ඒ අහපු ධර්මයේ මනසිකාර කරනවා, ඒ ගැන නිතර නිතර හිතනවා, නැවත නැවතත් ඒ දේශනාවන් අහනවා, අදිස්ථාන කරන්න. නැත්තම් අද අහපු එක හෙට අමතක වෙනවා. අදිස්ථානයක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අත්දැකලා බලන්න පින්තුතු මේ දේව. කරලා බලන්න. අපි මේව අධ්‍යයනය කරනවා. සමහර දවස්වලට භාවනා කරනකොට වැලි මැලුවට ඇහෙනවා හයියෙන් සද්දේ. අහල පහල කොහේ හරි මගුල් ගයක් හෝ මොකක් හරි වෙන්නේ නැති. ඉතින් හයියෙන් සින්දු දාලා ඇහෙනවා. අපි ඒ වෙලාවට අදිස්ථානයෙන් කටයුතු කරනවා. වැලි මැලුවේ ඉන්න කාලය තුල ඒ වෙලාවේදී ඒ සින්දු ඇහෙනකොට ඒ සින්දු හිතින් රමණය වෙන්න දෙන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න. ලේසි පහසු කාරණාවක් නෙමෙයි ඒක. ඔබ කරලා බලන්න. සින්දුවක් දාගෙන ඊට පස්සේ උත්සාහ කරන්න ඔය සින්දුව රමණය කරන්න නැතුව ඉන්න. හිතින් රමණය කරන්න නැතුව ඉන්න. ඔබට ඒ අපහසුතාවය තේරෙයි. අපි අදිෂ්ඨානකින් කටයුතු කරනවා. අදිෂ්ඨානයක් තිබ්බ ඵලයට ඒක කරන්න බෑ. ඒකේ අපහසුතාව දැනෙනවා. මේ හොඳට මහා අයියෙන් ඇහෙනවා. ඒ වෙලාවට අපි තථාගතයන් වහන්සේ ගැන සිහිපත් කරනවා. උන්වහන්සේ මාර සේනාව පරාජය කරපු හැටි ගැන සිහිපත් කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම පහළට වැටුනේ නැහැ කියන එක ගැන සිහිපත් කරනවා. උන්වහන්සේලාගේ ශ්‍රාවකයන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන සිහිපත් කරනවා. අන්න එහෙම අදිස්ථානයකින් කටයුතු කරනවා. හැකේ උපරිමයෙන් උත්සාහ කරනවා. ඒව රමණය කරන්න නැතුව කටයුතු කරන්න. මොකද අපිට බෑ ඔය එන සද්ද නවත්තන්න. ඕනනම් කන් දෙක වහගෙන ඉන්න පුළුවන්, ජීවිත කාලෙම කන් වහගෙන ඉන්න බෑනේ. ඇස් දෙක පියාගෙන ඉන්න බෑනේ ජීවිත කාලෙම. එන රූප පේන එක නවත්ත ගන්න බෑ. සද්ද ඇහෙන එක නවත්තන්න බෑ. එහෙනම් ඒවා ඉදිරියේදී නොසැලී මග වැඩිීමේ කටයුතු කරගෙන යන්න අදිස්ථානය තියෙන්න ඕනේ. ඒ අදිස්ථානය නැත්තම් ඔය කියන දේවල් රමණේ වෙන එක නවත්ත ගන්න බෑ. සිහි එලව ගන්න බෑ. යෝනිසෝ මනසිකාර කරන්න බැරි වෙනවා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. නිස්සය දහම්මක වැඩීම පිණිසත්, උපනිස්සය දහම් වගේම නිස්සය දහම් වැඩීම පිණිසත් මේ කියන අදිස්ථානය කොච්චර දුරකට අවශ්‍යයිද කියලා. ඔබේ ජීවිතය තුළ ඔබ මේව අත්දකින විදිහට අද මේ වෙනකොට තමන්ගේ ජීවිතය තුළ අදිස්ථානයෙන් කටයුතු කරපු දේවල් ගැන සිහිපත් කරලා බලන්න. කොහොමද ඒ විදිහට කටයුතු කරේ කියලා, කොහොමද දේවල් සාර්ථකත්වයට පත් කරගත්තේ කියලා. ඒ වගේම මේ නිවන සාක්ෂාත් කරගෙන යන ගමනේදී ඔබට එන බාධාවන් ගැන ඔබ හොඳ විමසීමෙන් විමසිල්ලෙන් ඉන්න. ඒ විමසිල්ලෙන් ඉඳලා ඒවට අවශ්‍ය දේවල් කරන්න, අදිෂ්ඨාන කරන්න. ඒ අදිෂ්ඨානයන් නිතර නිතර යාවත් කාලින කරගන්න, නිතර නිතර බලවත් කරගන්න. ඒ උදෙසා ඔබ ගත්ත අරමුණ කොච්චර වටින එකක්ද කියන එක ගැන හිතලා බලන්න. නිවන කරගත් උත්තුමිය ගැන කියවලා බලන්න. තථාගතයන් වහන්සේගේ ගුණ ගැන සිහිපත් කරන්න. වෙරවීරිය වඩන උත්තමය ගැන සිහිපත් කරන්න. ඔය විදිහට පුළුවන් පින්වතුනි බෝධිය සාක්ෂාත් කරගෙන යන ගමනේදී අදිස්ථාන පාරමිතාව පුරන්න. ඔබට ඇත්තටම නිවන කරගන්න ඕන නම් ඔබ අදිස්ථාන පාරමිතාව පුරන්න පටන් ගන්න ඕනේ. එකපාරටම බෑ පින්වතුනි මේවා කරන්න. පොඩ පොඩ තමයි කරන්න පුළුවන් ඒ. පොඩි තැනින් ඔබ පටන් ගන්න. තව කෙනෙකුට කේන්ති ගියාම ගහන්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න. කේන්ති ගියාම තව කෙනෙකුට බනින්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න. මං ආයි වැරදි වැඩ කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න. යමෙක් පරදාර සේවනයේ යෙදෙනවා නම් මං ආයි එක කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න. යමෙක් ගල් බැලන බොරු කියනවා නම් බොරු කියන්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න. දොයේ විදිහට සොළුවෙන් හරි ටික ටික හරි මේ අදිස්ථානයන් කරන්න පටන් ගන්න මේක. එතනින් එහාට ඔය කියන දසක්සුලින් එංගන පැත්ත වගේ මෙතනින් එහාට පින් කටයුතු කරන කොටත් එහෙම කරා. මං කොහොම හරි මේ අවුරුද්දේ දානයක් දෙනවා. මං කොහොම හරි බණ අහනවා හැමදාම. මං කොහොම හරි විනාඩි පැය කාලක් භාවනා කරනවා දවසකට. මං හැමදාම උදේට කොහොම හරි නැගිටලා බුදුගුණ සජ්ජායනා කරනවා. මං හැමදාම බුදු පහන පත්තු කරනවා. හැමදාම බුද්ධ පූජාව තියෙනවා. ඔය ආදී වශයෙන් ඔබට පුළුවන් අදිස්ථාන පාරමිතාවන් බොහොම පොඩියට පටන් අරගෙන පුරාගෙන ඉන්න පිණිස. හොඳට මතක තියාගන්න. ඉෂ්ටාර්ථය කෙරෙහි පිහිටලා ඉන්න එකට තමයි අදිස්ථානය කියලා කියන්නේ. ඔබ නිවන කෙරෙහි කොච්චර දුරකට පිහිටලා ඉන්නවද කියන එක ගැන ඔබ කල්පනා කරලා බලන්නයි තියෙන්නේ. එහෙනම් පින්වතුනි අදිස්ථාන පාරමිතාව ගැන අපි බොහෝ කරුණු කාරණාවන් මේ වෙනකොට සාකච්ඡා කරන්න තියදුනා. මං හිතනවා ඔබට මේ නිවන් මාර්ගට හොඳ ආරම්භයක් ගැනීම පිණිස මේ කතා කරගත්ත ධර්ම කාරණා බොහොම ප්‍රමාණවත් කියලා. එහෙමනම් පින්වතුනි කාලය වේලාව ඉක්මලා යන නිසා අපි දේශනාව මෙතනින් අමාර කරමු. ඒ වගේම අපි ලබන සතියේ මෙත්තා පාරමිතාව. මෙත්තා පාරමිතාව ගැන සාකච්ඡා කරමු. හොඳයි පින්තුනි, එහෙනම් දේශනාව අමාර කිරීමට ප්‍රථමයෙන් කෙටි පුණ්‍යානුමෝදනාවක් කිරීම සඳහා සියලු දෙනා සූදානම් වෙනවා. හොඳයි පින්වතුනි, බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරන්නට ඉදලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ සාකච්ඡා කරලා සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ ඒ සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු ලෝක සියලු සත්‍යයන්ටම අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා මේ ආර් මාර්ගයේ වඩාගෙන යන යම් කිසි පිරිසක් ඉන්නවා නම්, උත්තම පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුල වැඩ ඉන්නවා නම්, අන්නේ සියලු දෙනාටම උප කරගත්තා මේ සීල පුණ සම්පාද ධර්ම කුස සම්පාද ධර්ම අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් එයට වැඩි වෙලින් දෙන්නා වූ සීලමු දුක් දෝසාන්ත කාරවල දුහරින් බෝතේවා. ශරීරයේ සත් දාත දූෂීමෙන් ගැදපෙමියා වූ 89ක් රෝග නමානුවක් වැඩි 23ක් ආන්තන දෝසාන්ත කාරවල දුහරින් බෝතේවා. දසකුසලිය මිදෙත්වා, දසකුසලිය වරත්වා, දසුන්‍යක් ව්‍යාම් කරත්වා, නිබ්බාන පරම සුඛින් සුඛිතර වේත්වා කියන සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සීපත් කරගන්න පින් උදේ ඈත අතීතයේ ඉඳන්ම මේ සද්ධර්මය ආරක්ෂා කරගෙන ආපු යම් කිසි පිරිසක් කියලා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ සී සද්ධර්මයේ ගන්තර උඩ කරලා තියලා පුස්කොළ පොත්වල තියෙද්දී පුස්කොළ පොත් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන ආවා. ඒ වගේම බෙහෙර විහාර ආරක්ෂා කරගෙන ආවා. ඒ වගේම සංඝයා වහන්සේලාව තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා ආරක්ෂා කරගෙන ආවා. අන්න එහෙම පිරිසක් මේ අතීතයේ හිටියා. පින්තුනේ ඒ සියලු දෙනාටම සිහිපත් කරලා ඔබ සියලු දෙනාව පින් අනුමෝදන් කරන්න. යම් කිසි හේකින් ඒ අය අභවිස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී සුපත් පායට පත් වේවා. දසාකුසලෙන් මිදෙත්වා, දසුසලෙ වඩත්වා, දසුන්‍ය ක්‍රියාම් කරත්වා, නිබ්බාන පරම සුඛින් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරන් පින්තුනේ මේ ශාසනය ආරක්ෂා කරන්න ආව ඉන්ද්‍රෝපෙන් චන්සේකර ප්‍රජාපති කියන්නා වූ ඒ සියලුම අල්පේශාගේ මහේශාගේ දිව්‍ය සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම පින්තුනේ සක්‍රදේවතුම අපදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සතරවරණ රජදෝරණ අපදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන් ප්‍රධාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට දුකක් කරදරයක් වෙච්ච වෙලාවේදී පිහිටක් ආරක්ෂාවක් ලැබුවා වූ ඒ විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටිනා වූ සීලම දිව්‍ය සමූහයව සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්න. වෘක්ෂ දේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්න. භූමාට දේවදේවතාවුන් වහන්සේලාව සිහිපත් කරගන්න. ඒ සීලම දෙවිදේවියා දේවතාවුන් වහන්සේලාට ඔබ කරගත් ආවේ සීලම පුණ්‍ය සම්බාධ ධර්මයේ කුසල සම්බාධ ධර්මයේ අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවිනේ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා, දිව්‍ය තේජස වැඩි වේවා, දිව්‍ය ඍද්ධිය, දිව්‍ය බලය, දිව්‍ය දීප්තිය වැඩි වේවා. චිරහත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිත්වා, දස කුසලයෙන් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යයක් ප්‍රියම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උදේ සුජීවත්ව ඉඳගෙන තමන්ට උදව් පදව කරපු යම්සි කෙනෙක් ඉන්නව නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. මේ අම්මා තාත්තා දුවා දරුවෝ ඒ වගේම පින්වතුන් සුජීවත්ව ඉඳගෙන තමන්ට උදව් පදව කරපු කෙනෙක් ඉන්නව නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. අම්මා තාත්තා දුවා දරුවෝ සේවක සේවිකාවන් ස්වාමි දරුවන් යාළුව එළියන් ඥාති හිත මිත්තාදීන් සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන්ට වතුරු ඉදිරියක් හරි පූජක කරපු කෙනෙක් ඉන්නව නම් දීපු කෙනෙක් ඉන්නව නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාට සිහිපත් කරගෙන ඒ වගේම තමන් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න උදව්පදව් වෙන යම්කිසි කෙනෙක් ඉන්නව නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මය ඔබ පුණ්‍ය භාරයේ කටයුතු කරන්න ආවේ සීලම මහත්මාත්මින්ම සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාටම ඔබ කරගත් ආවේ සීලම පුණ්‍ය සම්පාද ධර්මයේ කුසල සම්පාද ධර්මයේ අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනා වෙන්නේ ඒ ඇයිද වැඩි වෙලින් දින්නා වූ සීලම දුක් දෝසාන්තකාරවල දුරින් බොහෝ තේවා ශාරීරියේ සත් දාතු දුසී වීමෙන් අදපෙණිය වූ දෝසාන්තකාරවල 890ක් රෝග 99ක් වේදි 23ක් ආන්තරා දෝසාන්තකාරවල දෝරීම් භූතේවා. ඒ වගේම යක්ෂ වේද මලකෙවල බිසාසු කුම්බාණ්ඩාදීන්ගෙන් වෙළපින යව දෝසාන්තකාරවල නැත්නම් ඒ සියලු දෝසාන්තකාරවල දෝරීම් භූතේවා. දසහක්තුලෙන් මිදෙත්වා, දස කුසලයේ වරත්වා, දස පුණ්‍යයක් ප්‍රියම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පිළිඳු තමන් නමින් ජම්මාන්තකතෙන් දීචාම් කිසි පිරිසක් ඉන්නව නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. මේ අත්භාවයේ පවණක් නෙමෙයි කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙත තාත්තා වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඒ සියලු දෙනාටම උපකාර කරත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්පාර ධර්මයේ කුසල සම්පාර ධර්මයේ අනුමෝදන් කරන ඒ අනුමෝදනාවෙන්නේ යම් කිසියකින් අභවිස්ථානයක ඉන්නව නම් ඒන් අතම දීසුකී සූපත් බාහිරපත් වේවා, දසක් තුලින් මිදෙත්වා, දස කුසලයේ වඩත්වා, දස පුණ්‍යයක් ප්‍රියම් කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අනාදිමත් සංසාරයේ කොට මේ මොහොත දක්වාම ඔබ කරගත්තා වූ සීන පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බලමහිමින් මේ මිහිමරළමත ලක්ෂ ගණනින් හරි හඳුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උතුම් අනාදිමත් සංසාරයේ කොට ඔබ කරගත්තා වූ සීන පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ කුසල සම්බාර ධර්මයන්ගේ ගුණ බලමහිමින් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිමිසැනසී පැමිණ වදාළ ඒ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණක් ශාන්තිය ඔබ අප සියලු දෙනාටම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයන් දින පින් අනුමෝදන් වේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තිරපාවයට පියමන් කරන ගමනේ තවත් පියවරක් සමගින් හමු වූ ලබන සතියේ තෙරක් නොමැති සසරි ඒ තෙරගන තෙරගන.